ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන් නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදිලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
ඔක්තෝබර් මාසෙත් ගෙවිල ගිහිල්ල හමාරයි. ඉතින් අවසාන සතිය බ්‍රහස්පතින්ද දවසේ සිනමා කෘතියක නොදුටු පැත්ත විමසන්නටයි අපි දැන් සූදානම් වන්නේ නොදුටු සිනමාවෙන් SBS සිංහල ගුවන්විදුලිය. අද ලංකාවට බොහොම සමීප, ඒ වගේම ලංකාවේ ඉඳලා අපේ අසල්වැසි රාජ්‍යයක චිත්‍රපටයක් පිළිබඳව තමයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපි හඳුනාගමු අපේ ආරාධිතයා සිනමා විචාරක විදර්ශන කණ්ණංගරව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට. අයිබෝන්ඩ සුබුදසනක් විදර්ශන.
අයිබන් මදුර සුබදසනක්.
හොඳයි, මම පුංචි ගියක් ලබා දුන්න වැඩසටහන ආරම්භයේදී අද දවසේදී කතා බහ කරන චිත්‍රපටය පිළිබඳව ප්‍රවීණ ඉන්දීය සිනමාකරුවෙකු වන මණිරත්නම්ගේ නවතම සිනමා සිත්තම වන පොන්නියින් සෙල්වන් චිත්‍රපටය පිළිබඳව තමයි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වන්නේ. මේ දමිළ වීර කාව්‍ය සම්බන්ධයෙන් මේ දිනවල ලෝකෙ වටේ වගේම ශ්‍රී ලංකාවෙත් කතා බහ වෙනවා. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයෙකු විදිහට සැලකෙන චෝල රාජවංශයේ රාජරාජ චෝල හෙවත් රජුන්ගේ රජු පිළිබඳව තමයි මේ චිත්‍රපටයේ කතාපුවත ගෙතෙන්නේ. 9 වෙනි සියවසේ ඉඳලා 13 වෙනි සියවස දක්වා දමිළ දේශය පාලනය කරපු මේ චෝල රාජවංශයේ රාජරාජ චෝල කියන්නේ බලවත්ම චෝල රජතුමා විදිහට තමයි හැඳින්වෙන්නේ ඉතිහාසයේ. ඉතින් මේ චෝල රාජවංශයේ මේ චෝල අධිරාජ්‍යය පිළිබඳව තමයි මේ කතාව ගෙතෙන්නේ. එතනදී ලංකාව පිළිබඳවත් එක් අත්තක් ඈඳෙනවා. අපි ඒ ගැනත් ඉස්සරහට කතාබහ කරමු. චිත්‍රපටයේ කතාව කියාගෙන යන්නට මං හිතන්නේ අපිට කාලාවකාශ නැහැ විදර්ශන. අපි මුලින්ම අපේ ප්‍රශ්නෙන් පටන් ගමු. දැන් පොන්නියන් සෙල්වන් චිත්‍රපටයේ මූලික කතාව අර මං කිව්වා ආකාරයට දිව යන්නේ සාපේක්ෂව මේ කුඩා රාජධානියක ඉඳලා ඉන්දියාවේ ප්‍රමුඛ අධිරාජ්‍යයක් බවට, එතනින් නොනවති විදේශ රටවලට පවා මේ චෝල රාජවංශය ව්‍යාප්ත කළ මහා චෝල අධිරාජ්‍යය වෙච්ච මේ රාජරාජ චෝල වටා. මේ චිත්‍රපටය මතු කරන්නට යන්නේ කුමන ආකාරයේ යටිපිලක්ද ඔබට හසුවන ආකාරයට?
මූලික වශයෙන් මේ චිත්‍රපටය මේක ඉතාම කීර්තිමත් නවකතාවක්. විශේෂම කල්කි කියන රචකයාගේ නවකතාවක්. එතකොට මේකේ කොටස් දෙකක් විදිහට තමයි මේ චිත්‍රපටිය මණිරත්නම් නිෂ්පාදනය කළේ. දැන් ඒක පළවෙනි කොටස තමයි චිත්‍රපටයක් විදිහට ආවේ. එතකොට මේ නවකතාව හරහා මේ චිත්‍රපටයක් කිරීමේ ආරම්භය ඇත්තටම තියෙන්නේ MG රාමචන්ද්‍රන්ගේ. අපි MGR කියලා කියන්නේ. එතකොට 1950 ගණන් වල යායේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න, මේ නවකතාව හරහා නිෂ්පාදනය කරන්න හදලා, ඊට පස්සේ යම්කිසි මූල්‍යමය කාරණා නිසා මේ චිත්‍රපටිය කරීව මගහැරලා ගියා. ඊට පස්සේ තමයි මණිරත්නම් මේ චිත්‍රපටයට අවතීර්ණ වන්නේ. මණිරත්නම් මේක හඳුන්වන්නේ යාගේ සිහින ව්‍යාපෘතියක් කියලා. ඒක තමයි මේ අතිශය වැදගත්. මොකද යා රෝජා, බොම්බේ, දිල්සේ ඒ වගේ ඉතාම ජනප්‍රිය ජනකාන්ත චිත්‍රපටිය හදපු අධ්‍යක්ෂවරේ ඔහුගේ සිහිනය විදිහට තමයි මේ චිත්‍රපටිය හඳුන්වන්නේ. එතකොට ඒක තමයි ආරම්භයක් වෙන්නේ. මොකද මේක එක්තරා විදියක දැන් අපේ රටේ යම්කිසි විදිය මොකද රාජ්‍ය වංශ නැත් අපි කියනවා රණකතා බණකතා කියලා. මේ අපි එහෙම සිනමාවක් ආවා. එතකොට ඒ සිනමාවත් එක්ක බැලුවාම මම හිතනවා එවැනි හැරවුමක් මණිරත්නම්ගේ සිනමාවේ එවැනි හැරවුමක් තමයි මේ පේන්නේ. මොකද මණිරත්නම් සිනමාවට ගත්තේ ගොඩක් සමකාලීන සිද්ධි සහ දාන වශයෙන් යථාර්ථවාදී සිද්ධි. යථාර්ථවාදී කියලා කියන්නේ අද දවසේ අපි ජීවත් වෙන අත්දැකීම්. ඒක තමයි ඔහු සිනමා කෘති නිර්මාණය කළේ. ඒක ඔහු ඉන්දියන් පකිස්තාන් අර්බුද, ඉන්දියාව තුළ මුස්ලිම් සහ හින්දු ප්‍රශ්න, ඒකම විශේෂම පාතා ඉන්දියානු පාතාල නැගීම නායකම් වගේ චිත්‍රපටයක්. එහෙම ආපු කෙනෙක් තමයි මණිරත්නම්. මේ නවකතාව ගත්තොත් විශේෂයෙන්ම දකුණු ඉන්දියානු සාහිත්‍යයේ අපි දකින්නේ අර අපි කියන්නේ වීර කාව්‍ය කියලා දේවල්, රාමායනේ ලියුණා වගේ. නැත්නම් ලංකාවේ ගත්තොත් අපි ගත්තොත් විජයබාකොල්ලේ වගේ එකක්. නිකන් අපි සැලකෙන්නේ නිකන් අතීත පෞරාණික සිදුවීමක් සම් වීර කාව්‍යයකට නැගීමේ අත්දැකීමක් තමයි මේ සාහිත්‍ය කෘතිය. ඉතින් මරණත්ත මේක තමයි ගන්නෙ. චිත්‍රපටය ඉතාම වීර කාව්‍යයක් විදිහට දී වෙනවා. එතනින් පස්සේ විශාල සටන් ව්‍යාදාමයන් මේ සියල්ලත් එක්ක ඉදිරියට ඇදී යනවා. මම හිතනවා මේ චිත්‍රපටයේ යටිපෙළ කියලා එකක්. අපි දැන් උදාහරණයක් අහුවා මේ ප්‍රශ්නේ යටිපෙළ කියලා. දැන් අපි යටිපෙළක් හොයාගන්න නම් ඒ චිත්‍රපටිය ඇතුලේ වෙනත් දේශපාලන සමාජීය ඇඟවුමක් මතු කරනවා වෙන්න ඕනේනේ. චිත්‍රපටිය අපිට ඉතාම ආකර්ෂණීයයි. මේ චිත්‍රපටියේ තියෙන ඉතාම ප්‍රතාපවත් බවක් තියෙනවා. සිනමාවේ තියෙන අලුත් තාක්ෂණය, සිනමාත්මක රාමුන්, මේ සියල් එකට පුරුද්දලා අපිව ඉතාම ඇද බැඳගන්න අත්දැකීමක් බවට චිත්‍රපටිය පත් කරනවා. නමුත් මොකද මදුරහපු ප්‍රශ්නේ, කියන්නේ යටිපෙලක් මේක තියෙනවද? ඔව්, ඒ යටිපෙල අපිට හොයාගන්න බෑ චිත්‍රපටියටම අනන්‍ය වෙලා. ඒක තමයි මේ ආරම්භයක් විදිහට, මේ කියන්නේ, ඒ කියන්නේ මේ චිත්‍රපටයේ යටින් වෙන අමුතු දෙයක් කියන්න හදනවා වගේ නිකන් ඒ ආඛ්‍යානය ගොඩනගන්නේ මේක යට වෙනත් සමාජ දේශපාලන න්‍යාය පත්‍රයක ශ්‍රේයාවක් මේකෙන් කියනවට වඩා මං කැමති ඒ යටිපෙල වෙන විදියකට, ඒ කියන්නේ මදුරහපු ප්‍රශ්නෙට, ඒ කියන්නේ වෙන විදියකට මේක තේරුම් ගන්න. මම මේක දකින්නේ පශ්චාත් නූතන සිනමා කෘතියක් විදියට. දැන් අපි පශ්චාත් නූතන සිනමා කෘතියක් කියලා කියන්නේ අපි දැන් බොහෝ විට දකින්නේ විශේෂයෙන් මේක නූතනවාදයේ පහුවෙලා මේ අපි ඉන්නේ අලුත් පරිභෝජනවාදී තාක්ෂණික ලෝකයක. ඒ ලෝකයේ අත්දැකීම් සිනමාවට නගන එකක්නේ පශ්චාත් නූතනවාදී කියලා සාමාන්‍යයෙන් හඳුනාගන්නේ. නමුත් පශ්චාත් නූතන සිනමාවේ තියෙනවා මෙහෙම ප්‍රවණතාවයක්. ඒ තමයි, ඒ කියන්නේ අතීතයේ වෙච්ච දේවල්, ඒ අතීතයේ වෙච්ච රාජාණ්ඩු, අතීතයේ වෙච්ච රාජ්‍යත්වයන්, මේ සියල්ල වර්තමාන ධනවාදී ලෝකයට, වර්තමාන ධනවාදී පශ්චාත් නූතන ලෝකයට අරන් එනවා ඒක විසින් අතීතයේ නැවත නිර්වචනය වෙන විදියට, රයිට්? උදාහරණයක් ගත්තොත් දැන් මේ චිත්‍රපටිය අපි බැලුවොත්, දැන් මේ චිත්‍රපටියේ තියෙන සටන් ජවනික එකම, මේ චිත්‍රපටියේ තියෙන ඇඳුම් එක, මේ චිත්‍රපටිය යුද්ධ වෙන විදිය, මේ සියල්ල වල තියෙන යම් කිසි විදිය විලාසිතාමය හැඩයක්, රයිට්? විලාසිතාමය හැඩයක් කියලා කියන්නේ අද දවසේ මේ අද අපි ඉන්න පශ්චාත් නූතන ලෝකයේ අපි සමාජ අධ්‍යක්ෂින් දකින විදිය, අපි යුද්ධය දකින විදිය, එකම අද දවසේ, අද දවසේ යුද්ධයක් තිබුණොත් මේක කොහොමද, මැෂින් ගන්ස්, එකම තුවක්කු, එකම උණ්ඩ, ඊටම නවීන ආයුධ කොහොමද වැඩ කරන්න කියන එකක් තියෙනවා අද දවසේ. එතකොට මෙන්න මේ දැක්මේ ඉඳලා අතීතයේ නැවත විලාසිතාමය ආකෘතියකින් වර්තමානයට ගේනවා. ඕක තමයි චිත්‍රපටයේ යටිපෙළ, රයිට්? හරියට ආයෙ කිව්වොත් මදරත්නම් ඉන්නේ දකුණු ඉන්දියාවේ. දැන් දකුණු ඉන්දියාවේ තියෙනවා දෙමළ රාජ්‍ය ජාතිකත්වයක්. එතකොට ඒ රාජ්‍ය ජාතිකත්වය දේශපාලනිකයි. එතකොට මෙන්න මේ අලුත් දේශපාලනයේ ගොඩනැගීම, හරි, අද දවසේ අලුත් දේශපාලනයේ ගොඩනැගීම කියන කාරණයට තමයි මේ අතීත කතාව නැවත ආදේශ වෙන්නේ. ඒ කියන්නේ හරියටම කිව්වොත් මේ අතීත සිද්ධිය, මේ අතීතයේ වෙච්ච මේ රාජරාජ චෝල, මේ ආක්‍රමණ, මේ ඊටාම ඊටාම පුරාවෘත්තික කතාව, එය ඒ විදියට පෙන්වීමේ අරමුණක් නෙමෙයි මේ තියෙන්නේ. මේ අතීතයේ නැවත වර්තමානයට ඕන වෙනවා. අපි කිව්වොත් හිස්ටරි එක ප්‍රසන්ට් එකට ගේනවා. එකන අතීතයේ වර්තමානයට ගේනවා. ඇයි ගේන්නේ? ඉන්දියානු, දකුණු ඉන්දියානු දෙමළ ජාතිකවාදී දේශපාලනික උවමනාවට අවශ්‍ය වෙනවා අද දවසේ අතීතය නැවත ප්‍රතිනිර්මාණය කරන්න. එතකොට ඒ ඇත්තටම වෙච්ච අතීතය නෙමෙයි මේ, රයිට්? ඒ ඇත්තටම වෙච්ච රාජරාජ යුගයේ අනුරාධපුර ආක්‍රමණය කරපු ඒ ඉන්දියානු මහා සුන්දර ශෝෂාර අධිරාජ්‍ය මැදිහත් වෙච්ච ඒ අධිරාජ්‍ය ගමන නෙමෙයි මේ ඇත්තටම තියෙන්නේ. මේ උවමනා වෙන්නේ අපි ඉන්නේ ගෝලීය ධනවාදයක් ඇතුලේ. ගෝලීය ධනවාදය තුළ අවශ්‍ය වෙන භූදේශපාලනික අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි ජාතික රාජ්‍යයේ ජාතිකත්වය නැවත පශ්චාත් උතර තත්ත්වය තුළ ගොඩනගන්න. උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් දැන් ලංකාව ගමුකෝ, සංසන්දනාත්මක උදාහරණයකට. දැන් ලංකාව අපි දන්නවා, දැන් ආව මෑත චිත්‍රපටි ගොඩක්, අපි හිතමු මහරජ ගැමුණු, හරි, එක චිත්‍රපටියක්. ඊට පස්සේ ආවා සිරි පැරකුම්. එතකොට ඇයි මේවා ආවේ, හරි? ඇත්තටම දුටු ගැමුණු කතාව නවත සිනමාවට නගන්න ඕන උනේ ඇයි? ඒ නගන්න ඕන උනේ ලංකාවේ පවතින වර්තමාන දේශපාලන ආර්ථික සංස්කෘතික ඒ උවමනාවට සේවය කරන්න. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ අතීතයේ මැකුණු, අතීතයේ කියන එකක් එක කිසිදු සම්බන්ධයක් නැති මේ වෙළඳපොළ පරිභෝජන රටාවට අනන්‍ය වෙච්ච, ඒක දේශපාලනයේ බවට පත් කරපු, විශේෂම ප්‍රභූ ව්‍යාපාරිකයන් අත දේශපාලනයේ සංස්කෘතිය විකුණුම් භාණ්ඩ බවට පත් වෙච්ච යුගයේ. එතකොට එවැනි යුගයකට අතීතය ඕන වෙන්නේ අර අතීතයේ ඇත්තටම තිබුණු අර්ථයෙන් නෙමෙයි. අතීතයේ ඇත්තටම තිබුණු අර්ථයට අපිට යන්න බෑ. මේ චිත්‍රපටිය ගත්තොත් يعني දකුණු ඉන්දියානු සමාජය දැන් තියෙන්නේ අර ධනවාදී වෙළඳපොළකරණය තුල. ඒක ගෝලීය තත්ත්වයක්. එතකොට ඒක තුල ඒ අතීතයට යන්න බැරි එක වර්තමානයට උවමනා විදිහට, වර්තමාන දේශපාලන සංස්කෘතික අරමුණු වලට ඕන විදිහට අතීතය නැවත ප්‍රතිනිර්මාණය කරන. මේ අර්ථයෙන් තමයි මේ චිත්‍රපටිය ඔයා ප්‍රශ්නේ යටිපෙළ තියෙන්නේ. එතකොට මගේ යෝජනාව තමයි මම මේකෙදි දෙමළ ජාතිකවාදයට විරුද්ධයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි දකුණු ඉන්දියානු වර්තමාන ධනවාදී මොහොතට උවමනා වෙනවා. ඔවුන්ගේ අතීතය අපේ රටේ වුණා වගේ, අපේ රටේ සිනමාව තුළ රණකතා බණකතා ආවා වගේ අතීතය නැවත විලාසිතාමය අර්ථයකින, කියන මතුපිට අර්ථයකින් නැවත අරන් එන්න. ඒක තමයි මේ චිත්‍රපටයේ යටිපෙළ. ඒ ඇරෙන්න මේ චිත්‍රපටියේ වෙනත් අපිට හොයාගන්න කියලා අමුතුයෙන් හොයන්න කියලා ඇඟවුම් කරන වෙනත් මානයක් නෑ. මේ මානය අපිට හොයාගන්න වෙන චිත්‍රපටිය අද දවසේ දකුණු ඉන්දියානු දේශපාලනික සංස්කෘතික අද දවසට ආදේශ කිරීම ඇතුළේ තමයි. ඒ නිසා මේ චිත්‍රපටි පුරම අපිට පේනවා මණිරත්නම්, මේ චිත්‍රපටයේ යුද්ධයන්, මේ චිත්‍රපටයේ වීරකාව්‍ය, මේ චිත්‍රපටියේ කරිකාලන්ලා, අරුල් මෝෂි වර්මන්ලා, මේ හැමෝම හැසිරෙන විදිය, ඒගොල්ලෝ ආදරය කරන විදිය, ඒගොල්ලෝ සටන් කරන විදිය, ඒගොල්ලන්ගේ යුද්ධවලදී ඇතිවන ආයුධ සහ ඒ වෙන ගැටුම්, මේ සියල්ල ඇත්තටම අපිට තියෙන්නේ එක්තරා විදියකට වර්තමාන යුදමය ආර්ථිකමය ඒ පසුබිමක් ප්‍රතිනිර්මාණය කරන විදියට. ඒ නිසා අපි චිත්‍රපටියේ යටිපෙළ හොයාගන්න වෙන චිත්‍රපටිය ඇතුළේ නෙමෙයි, චිත්‍රපටිය කොයිතරම් දකුණු ඉන්දියානු වර්තමාන සංස්කෘතික දේශපාලන කලාපයට ඓද්‍රීය වෙන, කොයිතරම් සම්බන්ධ වෙන ඒ දේශපාලන ඇගවුම ඇතුළේ තමයි මේ චිත්‍රපටිය යටිපෙළ අපිට හොයාගන්න වෙන්නේ.
ඔව්, විදර්ශන මේ ඉන්දිය සිනමාවේ මහා සිනමාකරු විදිහට තමයි මණිරත්නම් හැඳින්වෙන්නේ. දැන් මණිරත්නම්ගේ සිනමා ලකුණ මේ චිත්‍රපටයේ හසුවන්නේ, ඔබට හසුවන්නේ මොන ආකාරයෙන්ද? මොකද බොහෝ දෙනෙක් චෝදනා නගනවා මේ කතාවත් එක්ක මණිරත්නම්ට මණිරත්නම්ව අමතක වෙලා තියෙනවා කියලා මේ චිත්‍රපටය ඇතුලේ. මේ ගැන ඔබේ අදහස දැනගන්නට කැමතියි.
මම හිතනවා මේකේ සාධාරණ විවේචනයක් එතන තියෙනවා. ඇත්තටම මට ඒක හිතිච්ච දෙයක්. මේ මම චිත්‍රපටය බැලුවාම දැන් මණිරත්නම්ගේ මම එකයි කිව්වා, අර මේ චිත්‍රපටයේ සීන ව්‍යාපෘතියක් තමයි මණිරත්නම්ගේ. මණිරත්නම්ගේ සීනය. දැන් අපි සීනයක්, අපේ සීනයක් කියලා කියන්නේ අතීතයේ ඉඳලා එන අපි කරන්න බලාපොරොත්තු වෙන දෙයක් නේ. එතකොට අපේ පුද්ගලික ආත්මීය සීනයක් සිනමාවට නැගෙනකොට ඒ සිනමාව කියලා කියන්නේ ඇත්තටම ඔහුගේ ඇය කරන්න බලාපොරොත්තු වෙන වැඩ. එතකොට ඇත්තටම මණිරත්නම්ගේ සිනමාවේ අවිඥානිකව ඔහුම නොදැනේ ඇතිවෙච්ච ඒ කලාත්මක ඉතිහාසයෙන් මේ චිත්‍රපටිය වෙනස්. දැන් මම සරලව කිව්වොත් ඔය ප්‍රශ්නේ දැන් අපිටත් හිතනවා මණිරත්නමයි මේක හැදුවේ. දැන් මණිරත්නම් ගත්තොත් මණිරත්නම් මොකද නායකන් කරනකොට, හරි, නායකන් චිත්‍රපටිය ගන්නකොට මණිරත්නම් උත්සාහ කරනවා තමිල්නාඩු දකුණු ඉන්දියානු කලාපේ පාතාලයේ නැගීම, පාතාලය තුල තියෙන මානුෂික සම්බන්ධතා, ඊට පස්සේ පාතාලය තුල පාතාල නායකයන් නිර්මාණය වෙන්න බලපාන සමාජ දේශපාලන හේතු, ඒ කාරණා උඩට ගන්න. ඒක මණිරත්නම්ගේ රෝජා වගේ චිත්‍රපටියක් ගත්තොත් යම්කිසි විදිහකට ප්‍රේමය, මේ ආදරය පිළිබඳ ඉතාම උණුසුම් සම්බන්ධතාවල රාමුවෙන් ඒ යුගයේ විශේෂම ජාතිකවාදී වාර්ගික බෙදීම් නිසා ආදරයට වෙන බලපෑම් මේ චිත්‍රපටිවල තියෙනවා. ඊට පස්සේ බොම්බේ වගේ චිත්‍රපටියක් ගත්තොත් ඒ චිත්‍රපටිය මුළුමනින්ම ඉන්දියානු පකිස්තානු විශේෂම හින්දු මුස්ලිම් සමකාලීන ගැටුම ඇතුලේ ආදරය කැපවීම, ඒකත් එක්කම මේ සියල්ල යුදමය විරෝධය, මේ සියල්ල මණිරත්නම්ගේ තිබුණා. මණිරත්නම් චිත්‍රපටි මාලාවම මම හිතන්නේ විශේෂම රාවණ වගේ චිත්‍රපටියක් ගත්තත් මේ සියලුම චිත්‍රපටිවල එකම කන්නතිල් මුත්තමිටාල් චිත්‍රපටියක් ගත්තත් ඒකත් ලංකාවට සම්බන්ධයි, විශේෂයෙන්ම උතුරේ දෙමළ අරගලයක් එක්ක සම්බන්ධයි ඒක. ඒකම දරුවෙක්ගේ ජීවිතය, ඒකම යුද්ධය තුළ ප්‍රේමයට වෙන විනාශය, මේ සියල්ල තමයි මණිරත්නම්ට සිනමාවේ තේමාවන් වුණේ. නමුත් එකපාරට මණිරත්නම් ඔයා කිව්වා වගේ, වඳුර කිව්වා වගේ මණිරත්නම් එකපාරට ඓතිහාසික තේමාවකට යනවා. ඇයි ඒක යන්නේ කියන එකට අදහසක් නැහැ. අනිත් ඒවාට අපිට තියෙනවා මේ චිත්‍රපටිය ඔහු කරපු අනිත් චිත්‍රපටි හැම එකකම මේ චිත්‍රපටිය කිරීම පිටිපස්සෙ යම් දේශපාලනික සමාජීය යම් කිසි පණිවිඩයක් අදහසක් ඔහු සම්ප්‍රේෂණය කළා. එතකොට මේ චිත්‍රපටිය එවන්නක් සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ ඇත්තටම මට. මම ඒකයි කිව්වේ. අර වහබගෙන් අර පළවෙනි ප්‍රශ්නේ අහුවාම මදුර මේ චිත්‍රපටිය යටිපෙළක් තියෙනවද කියලා නැහැ. දැන් ඔයා අහන අර්ථේ චිත්‍රපටිය තුලම යටිපෙළක් නැහැ. ඒ යටිපෙළ හොයන්න වෙන්නේ මේ චිත්‍රපටිය ඇයි ඔහුට කරන්න ඕමනා වුණේ කියන සමාජ දේශපාලන කාරණ නිසා. ඒ නිසා මේ චිත්‍රපටියේ මම හිතනවා ඒ ගැටලුව මූලික වශයෙන් කියනවා. ඔහුට ඕමනා වුණේ මෙහෙම එකක් කරලා මේක පොන්නින් සෙල්ලම් වගේ චිත්‍රපටියක් කිරීමේ ඔහුට තිබුණු ඇරියස් එක කිම අපි ඒක කවර් කර ගැනීමක් තමයි මේ චිත්‍රපටිය දෙන එක. මම කියන්නේ මේ චිත්‍රපටිය ප්‍රතාපවත් චිත්‍රපටියක්, තම හොඳ වීරකාව්‍යයක්, ආකර්ෂණීය චිත්‍රපටියක්. ඒකනි වාදයක් නෑ. හැබැයි ඇයි මණිරත්නම් මේක කළේ කියන ගැටලුව එනවා ඇත්තටම. අපි අනිත් පැත්තෙන් බැලුවොත් මණිරත්නම්ගේ සිනමාවේ තියෙනවා දෙමළ ජාතිකවාදී සෙවණැල්ලක්. ඒ කියන්නේ උඩින් පෙන්නන්න නැතුණාට ඔහු දෙමළ ජාතිකවාදයට අනියමින් අනුමැතියක් දෙන සිනමාකරු. මම මේ දෙමළ ජාතිකවාදයට මගේ විවේචනය කියන්නේ සිංහල ජාතිකවාදයට විරුද්ධ තැනකින්මයි. එතකොට දැන් මේ චිත්‍රපටිය ඔහු තෝරගන්නේ ඔහුගේ අර සැඟවුණු, ඔහුගේ යටිපෙළේ තිබුණු දෙමළ ජාතිකවාදය සම්බන්ධයෙන් තියෙන ඔහුගේ අනුරාගය යම්කිසි විදියට අමුවෙන්ම පේන චිත්‍රපටියක් තමයි මේ චිත්‍රපටිය. මේ චිත්‍රපටියෙන් චෝල චෝල අධිරාජ්‍ය ආදිත්ත කරිකාලන්ලා ඊට පස්සේ පොන්නින් සෙල්ලම් කියන අරුල් මෝෂි වර්මල්ලා ඔවුන්ගේ වීරත්වය ඔවුන් විසින් රටවල් යටත් කරපු විදිය ඒකම දෙමළ ජාතික ආක්‍රමණය පරාක්‍රමය ඒක කොහොමද ඉදිරිපත් වුණේ කියන එක තමයි ඌට පෙන්වන්න ඕනුනේ. ඒ නිසා මම හිතන්නේ ඔය අහපු ප්‍රශ්න ඉතාම වැදගත් මදුර. ඒ කියන්නේ මණිරත්නම් අපි හිතපු අපිට පෙන්නපු මණිරත්නම් නෙමෙයි ඇත්තටම මණිරත්නම්ගේ සිනමාවේ යට තිබුණු වාර්ගික ජාතිකවාදී සෙවණැල්ලක් මේ චිත්‍රපටියේ මට එලිදරව් වෙනවා කියලායි මගේ අදහස.
හොඳයි විදර්ශන, අපි අවසාන ප්‍රශ්නයේදී ලංකාව පැත්තට හැරෙමු. මේ පොන්නියන් සෙල්වන් සිනමාපටය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ශ්‍යාම් ප්‍රනාන්දුගේ කොලිවුඩ් ආගමනයත් සිද්ධ වෙනවා. ඒකත් විශේෂත්වයක්. ඉතින් ශ්‍යාම්ට ලැබෙන මේ අවස්ථාව සහ ඔහු එයින් ප්‍රයෝජනගත් ආකාරය ඔබ විග්‍රහ කරන්න මොන ආකාරයෙන්ද? මං හිතන්නේ ශ්‍යාම්ට ලැබිලා තියෙන බොහොම සීමිත දර්ශන කිහිපයක්. නමුත් මේකත් ඉතාම ලොකු අවස්ථාවක් ලංකාවේ සිනමාවත් එක්ක සංසන්දනය කළ බලද්දී.
එතනදී මදුර මේ මණිරත්නම් ශාම්ම තෝරගන්න හේතු වෙන්නේ ප්‍රසන්න විතානගේ. ඒ කියන්නේ ප්‍රසන්න විතානගේගේ ඔබ නැතුව ඔබ එක්ක යන චිත්‍රපටි ඔබ නැතුව ඔබ එක්ක කියලා චිත්‍රපටියක් ආවා. ඒකේ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නේ ශාම් ෆර්නැන්ඩෝ. ඒකට ඒ චිත්‍රපටිය මණිරත්නම් නරඹලා තියෙනවා. ඒකත් එක්ක ප්‍රසන්න විතානගේගේ හොඳ හිතමිත්‍රයෙක් තමයි මණිරත්නම්. ඒකට දැන් මේ චිත්‍රපටියේ සිංහල දෙබස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඒක වෙන්නේ ශාම් ප්‍රනාන්දු රඟපානේම තමයි ඒක වැඩිපුර තියෙන්නේ. ඒ අරෙන්න චිත්‍රපටියේ අනුරාධපුරයේ තියෙන දර්ශනවලදී පසුබිමෙන් සිංහල දෙබස් කීපයක් ඇහෙනවා. ඒකම මේ මල්ලොතු විහාරයේ ප්‍රධාන හිමිනම සිංහලෙන් කතා කරන අවස්ථාව තියෙනවා. නමුත් ශාම් තෝරගන්න හේතු වෙන්නේ අර කාරණේ. එතකොට මේක සිංහල දෙබස් රචනා කළේ ප්‍රසන්න ශාම් එක්ක සම්බන්ධය හදන්නේ එතනින්. මම හිතනවා ශාම්ගේ චරිතයට අර වාකිව වගේ සිනමා කෘතියේ විශාල කලාපයක් වෙවෙන්නේ නැහැ. නමුත් චිත්‍රපටියේ ලංකාවේ කොටස තම බරපතල තම වැදගත් කොටසක්. ඒ කියන්නේ ශාම්ගේ චරිතය වෙන පස්සනි මහින්දගේ චරිතය තමයි ශාම් රංගනේ දායක වෙන්නේ. එතකොට දැන් ඒ කොටසේ ශාම් කොයිතරම් සීමිත කලාවේක හිටියත් ශාම් නැති වුණත් එතකොට පස්සනි මහින්දගේ ඒ භූමිකාව චිත්‍රපටියේ ඉතාම තීරණාත්මකව දිගටම දිවෙනවා. මොකද මේ අරුල් මෝෂි වර්මන්ලා එතකොට ලංකාවේ ඉන්නවා. එතකොට ලංකාවට එනවා වුණත් ඔවුන් ආක්‍රමණය කරන්න පිරිස් වෙනවා. ඔවුන්ට හරිව කුමන්ත්‍රණ වෙනවා. මේ ඔක්කොම එන්නේ ලංකාවට අදාළ. මේ ආක්‍රමණිකයෙක් එනවා පස්සෙනි මිහිඳුගේ විශේෂම ශාම්ගේ රංගන දායක වෙන චරිතයෙන් උදව් ඉල්ලන්න අරුල් මෝෂි වර්මල්ලට එරෙහිව කණ්ඩායමක් හදන්න. එතකොට මේ අවස්ථාවේ තමයි ඇත්තටම ශාම්ගේ රංගනය අපිට පේන්නේ. මං හිතන්නේ ශාම් ඉතාම අපි කියන්නේ මිනිමයිස් ඇක්ටින් එකක් කරනවා. ඒ කියන්නේ ඔහුට සිනමා කෘතියෙන් පැවරෙන කොටස උට තියෙන්නේ ඉතාම දුර්වල පාලකේ පස්සෙනි මිහිඳු කියන අනුරාධපුර රාජධානි අවසාන පාලකයා. එතකොට ඔහු උත්සාහ කරන ඔහු සම්පූර්ණයෙන්ම යටත් වෙන්නේ නැහැ. ඔහුත් යම් ගේමක් ගහනවා මේ චෝලචෝල අධිරාජ්‍යයට එරෙහිව යම් ගේමක් ගහනවා. හැබැයි ගේම ගැහුවා ඔහුට ඒකත් එක්ක ඉතාම අභියෝගාත්මකව ගැටෙන්න එච්චර ලේසි නැහැ. එතකොට මෙන්න මේ කොටස ශාම්ගේ හඬ පෞරුෂය ඇතුලේ ඒකම ශාම් පෙන්වන යම් කිසි අවමවාදී රංගනය ඇතුළේ හරි උත්සාහ කරනවා. ඔහුගේ දෙබස්වලත් පේන්නේ එක්කෝ මේක ගහන්න ඕනේ ගැහුවොත් මට කෙලවෙනවා වගේ එක. ඒ කොටස් මං හිතන්නේ ශාම්ගේ සීමාව තුළ ශාම් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මං හිතන්නේ ශාමුත් කැමති මේ මොකද මණිරත්නම් සිනමා කෘතිය. මණිරත්නම් කියන්නේ දකුණු ඉන්දියානු සිහින අධ්‍යක්ෂකවරේ. එතකොට ශාම් මං හිතනවා චිත්‍රපටියේ ඒ අදාළ පස්සෙනි මිහිඳුගේ ඒ කලාපයට අදාළවත් විශේෂම කරිකාලන්ලා සා පොන්නින් සෙල්වන් මගේ තියෙන ප්‍රතාපවත් දකුණු ඉන්දියානු ඒ වීරකාව්‍යයට ලංකාවේ පස්සෙනි මිහිඳුගේ චරිතයේ කොයිතරම් දායක වෙන්න පුළුවන්ද කියන මට්ටමින් ඒ අවශ්‍ය වෙන රංගාවේශය ඔබේ චිත්‍රපටයට සපයන.
හොඳයි, මෙවර SBS සිංහල ගුවන්විදුලියේ නොදුරු සිනමා විශේෂාංගයෙන් අපි සාකච්ඡාවට බඳුන් කරේ මණිරත්නම්ගේ නවතම සිනමා කාව්‍ය වන පොන්නියන් සෙල්වන් දමිළ චිත්‍රපටය සම්බන්ධයෙන්. අපි මේ කතාබහට සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසන් සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ලොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්.
මේ
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.